ඒ පහමයි. ඒක අපි සාමාන්‍යයෙන් දන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට උපාදාන එකතු වුණහම පංච උපාදාන ස්කන්ධ. ඊළඟට සාදුබන්තේ තිකෝ සූබිකෝ භගවතා බාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා. ඒ වගේ ඊට පස්සේ ආපහු මෙන්න මේ ප්‍රශ්නේ අහනවා. ඉමේ පන බන්තේ පංච උපාදානස්කන්ධා කිම් මූලකාති. මේ පංච උපාදානස්කන්ධේ මූලය කුමක්ද? එතකොට ඒකට පිළිතුර දෙන්නේ පංච උපාදානස්කන්ධා ඡන්ද මූලකාති. ඡන්දය තමයි පංච උපාදානස්කන්ධයට මුල් වෙන්නේ කියන එක. ඒක ටිකක් වැදගත් කාරණයක්. එතකොට පංච උපාදානස්කන්ධයට මුල් වෙන්නේ ඡන්දය කියන එක. ඊළඟට තංයේවනු කෝභන්තේ උපාදානන්තේ පංච උපාදානස්කන්ධා උදාහු අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානන්ත. ඒ කියන්නේ මේ උපාදාන කියනකොට ඒක පංච උපාදානස්කන්ධයද එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් වෙනස් වූ වෙනු දෙයක්ද? අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානන්ති. කියන්නේ උපාදානං කියනකොට ඒක පංච උපාදානස්කන්ධයද නැත්නම් වෙනත් දෙයක්ද කියලා වගේ ප්‍රශ්නය අහන්නේ. උපාදානයයි පංච උපාදානස්කන්ධයයි. නකෝ බික්කු තං ඒව උපාදානං තේ පංච උපාදානස්කන්ධා. භික්ෂුව මේ උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයි. නාපි අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදාන. පංච උපාදානස්කන්ධයෙන් බැහැරව වෙනත් දෙයක්කුත් නෙවෙයි. යෝකෝ බික්කු පංච උපාදානස්කන්ධේසු චන්දරාගෝ තං තත්ත උපාදානන්ති. භික්ෂුව මේ පංච උපාදානස්කන්ධේහි යම් චන්දරාගයක් ඇද්ද අන්න ඒක තමයි උපාදානය කියලා කියනවා. කියන්නේ පංච උපාදානස්කන්ධයට යම් චන්දරාගයක් ඇද්ද ඒකට තමයි උපාදානය කියන්නේ. චන්දරාගය කියන එක අපිට කැමැත්ත වගේ ගන්න පුළුවන්. එතකොට ඒ පංච උපාදානස්කන්ධය කෙරෙහිම යම් කැමැත්තක් ආසාවක් තියෙනවා නම් ඕකට කියනවා උපාදානය කියලා. එතකොට පංච උපාදානස්කන්ධයම නෙවෙයි උපාදානය. පංච උපාදානස්කන්ධයෙන් බැහැරවත් නෙවෙයි. පංච උපාදානස්කන්ධයට යම් චන්දරාගයක් තියෙනවා නම් ඒකට තමයි උපාදානය කියලා කියන්නේ. මේ ටික අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමුද? කාට හරි මොනවා හරි අදහස් තියනවද? පංච උපාදානස්කන්ධයයි උපාදානයයි කියන එක ගැන මෙතන ප්‍රශ්න කරන්නේ. තෙරුවන් සරණයි.
හොඳයි, කල්‍යාණ මිත්‍රෙන් පුළුවන් ඒ දැනට සාකච්ඡා කරන කොරා සස්ත්‍රෙන් ආශ්‍රේ ප්‍රශ්නයක් ඕවලක් තියෙනවා ඉදිරිපත් කරන්න.
උපාදාන කියන වචනය ගත්තහම ඒකේ වාචාර්ය කියන්නේ ළඟට, ආදාන කියන්නේ ඇට ළඟ ගන්නවා, දාන කියන්නේ අතාරිනවා, ආදානය කියන්නේ අල්ල ගන්නවා. මේ උපාදාන කියන අල්ලා ගැනීම ධර්ම විග්‍රහ වෙනවා ප්‍රමතිකට. පංච උපාදාන අනිත් එක ගහන උපාදාන. පටිච්චෝපාදාන කියන්නේ පටිච්චසම්පාද ක්‍රමයට එක උපාදානයක් පත්‍ය කරගෙන තව එක ධර්මයක් පත්‍ය කරගෙන තව ධර්මයක් පහළ වෙන කෙනෙක්ට ඒකට මේ සම්බන්ධතාවය පටිච්චෝත්පන්න භාවය පටිච්චසම්පන්න භාවය මේ පංච උපාදාන ස්කන්ධවල තියෙනවා. එක් වගේම ඔය මේ විදිහට චන්දරාගය නිසා කැමැත්ත නිසා අපි අදහස කර සිටින කෙනෙක් සිටදුවෝ කෙනෙක් හැමති එවන අකමැති කැමැ දෙකටම බදලාවන්නේ කාමය. ඡන්දේ. එකක් ධන කාමය අනිත් එක ඍණ කාමය. පොසිටිව් නෙගටිව්. ඉඩා ගන්න කැමති අයින් කරන්න කැමති. මේ දෙකම කාමී සිද්ධ වෙන්නේ. එකොට අපි අල්ලා ගන්නවා යමක්. අපි අල්ලා ගන්නවා කියන්නේ අපි යමක් ගැන හිතන්නේ අපි ඒකට කැමති නම් එහෙම නැත්නම් අකමැති නම්. අපි කැමති දේවල් ගැන හිතනවා අකමැති දේවල් ගැන හිතනවා. දෙකට ඒ සිටීමට පුතා මෙන්න මූලික ධර්ම ස්වරූප දෙක තමයි කැමැත්ත හා අකමැත්ත. රාගයේ ද්වේෂයේ දේවයෙන් දැනෙන්නේ. ලෝභයේ ද්වේෂයෙන් දැනෙන්නේ ඒ කැමැත්ත අකමැත්ත කියන ඡන්ද අගේ ප්‍රාත්මක දුරෝපී තමයි. දෙපිටින් යටි පාදාන කියන එක පත්‍යපාදන ගත්තොත් රූප නිසා වේදනා ඇති වෙනවා. රූපණේ පදන් කරගෙන රූප කියන්නේ අපි අද පාටි කරන රූප නෙවෙයි රූපති චිකෝ කියේ රූප කියන්නේ යම් පිටි යම් ඊට අදාළ නිමිති උත්තේජන වීමටයි ඒක ස්ටිමුලේට් කියන්නේ. ඇහැට රූප නිසා රූප කියන්නේ ආලෝක තරංග නිසා වේදන කැටි වෙන විවිධ වස්තු වලින් ප්‍රතිත්ති මේ බිම්බ වෙන ආලෝක තරංග අල්ලගෙන ඇහැ උත්තේජන වෙන්නේ කියලා කියන්නේ තියෙන தත්ති වෙන தත්තිකට පත් වෙනවා. වෙන විදිහකින් කියනවා නම් ආලෝක තරංග ඉලෙක්ට්‍රෝන ඇහි තියෙන පරමාණු ඉලෙක්ට්‍රෝන එක්ක සම්බන්ධ වෙලා ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එකක් ඇති වෙනවා විද්‍යාත්මක කියනවා. ඒ නිසා වේදනාව පිටනවා විඳනයක් ඇති වෙනවා. මේ විඳින ඇතුළේ රත් වීම අපිට දැනෙනක ඒකද දැනෙනක වේදනාව විඳනයක් ඇති වුණාම ඒ ඉන්ද්‍රිය ඇහව ගන්නවා. සිග්නල් එකක් දෙනවා හිතට මෙන්න මෙහෙම දෙයක් මට දැනුණයි කියලා. ඒකට කියනවා සංඥාව කියලා. ඉන්ද්‍රිය දැනගන්නවා. ඊට පස්සේ හිත අර සිග්නල් එක අනුව මොලේ තියෙන තැන්පත් කර තියෙන පරණ මත්කත තාවදි කරගෙන හතර ගන්නවා. කටහඬක් ගැවනා ආයේ අම්මගේ තාත්තගේ ඒ දුවගේ පුතාගේ ආදිවාසීන් අපි අඳුරගන්නේ පරණ මත්කත අනුව. ඒවත් ඒ මොලේ කියන්නේ මනෝ ධාතුව කියලා මිමි තැන්පත් ඒ අවදි වුණාම මොකද වෙන්නේ? පරණ මතකතාවක් වත්නම් සංකාර පහර වෙනවා. සංකාර කියන්නේ චිත්ත රූපයක් සකස් වෙනවා. අම්මයි කටා ගැරුණාම අම්මගේ රූපය අපේ හිතේ මැවෙනවා. කටාට විතරේ ඇහුනේ රූපය මැවෙනවා. අම්මයි ගඳ දුවත් දැනෙනවා. අම්මගේ කෑම් පිටවල කිල්ලුවට කරහ අපට දැනෙනවා. අම්මගේ ස්පර්ශය අපිට දැනෙනවා. පංච ద్వාරා වර්ජණයෙන්ම චිත්ත රූපයක් හිතේ මැවෙනවා. ඒ චිත්ත රූපෙට ධම්ම කියන්නේ මනෝ කියන්නේ හිතට හිතට දැන නිමිති වලට කියනවා ධම්ම කියලා. දැන් ඇහැට දැන නිමිති වල රූප කියනවා වගේ කන්න දැන නිමිති වල සත්‍ය කියනවා වගේ මෙයා සුබයි කියලා කියනවා. මේ සංස්කාර පහළ වෙනකොට ඒවා පිළිබඳව කර්ම ශක්තියක් ගන්නවා. සුත්තලාදී සංස්කාරෝ එන පුඤ්ඤාවි සංකාරෝ අපුඤ්ඤාවි සංකාරෝ ආනිඤ්ඤාවි සංකාරෝ. ආනිඤ්ඤාවි කියන්නේ භාවනා කරනකොට දැනෙනවා හිතන්නේ නැහැ. ඒක සංකාරය දැනීම සකස් වෙනවා. මේ කුසල කුසල ශක්තිය අපි විඥාන ධාරාවට විඥාන ස්රෝතේ ටික 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 තියෙනවා. විඥාන වෙනවා කියලා කියන්නේ අර චිත්ත රූපී හිතට දැනෙන එක. විඥාන කියන්නේ දැනෙන එක. ඉතා පංච පාදානස්කන්ද කියලා කියන්නේ චිතක් චිතක් ඇදෙන අවස්ථාවේදී ගමන් චිත ගමන් කරන එන්නත් ඒ චිත්ති වර්ග පහක් රූප වේදනා සංඥා සංකාර ඒවා පත්‍ය වශයෙන් පත්‍යෝත්පන්න වශයෙන් කියන පුළුවන්. ඒ වගේම ඒ චිත්ත රූපේ ඒ හිතන්නේ මමයි කියලා ඒක මම අල්ලගන්න ඒ මගේ හිතේ පහළන්නේ මමයි හිතන්නේ ඒක මගේ හිතක් ඒක මගේ අදහසක් ඒක මගේ මතයක් වශයෙන් අල්ලා ගැනීම තමයි ප්‍රායෝගික වශයෙන් උපාදාන කියලා කියන්නේ. ඉතින් පංච පාදාන අන්තයේ මාර්ගයෙන් කියවෙන්නේ අපේ චිත්ත රූපය ධර්මයක් ඇති වෙන හැටි කිසි කොණ්ඩඤ්ඤ සම්බුද්ධයන් වහන්සේ තාපොතුලේ කියන ධම්මචක්ක පාදන සූත්‍රයේ ආපු වෙලාවේදී යම් කිච්ච සම්බුදේ ධම්මං සම්බන්දං නිරුප ධම්මත් කියලා ඉතේ ඇතුළේ හැම චිත්ත රූපයක් නැති වෙනවා.
එයාගේ
ඉස්තේ චිත්ත රූපයේ තියෙන චිත්තක්ෂණ වල චිත්තක්ෂණ කිස්පා. වාක්‍යයක් කියන්නේ ඇතුළේ ගමම ඇතුළේ
අපි මේ මේ සූත්‍රයට අදාළව කාගේ හරි මොනවා හරි ප්‍රශ්න තියෙනා නම් කතා කරන්න බලමු. මෙතන මේ මෙතන ප්‍රශ්නේ අහලා තිබුණේ උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයමද නැත්නම් වෙනත් දෙයක්ද කියන එක තමයි එතන ප්‍රශ්නේ විදිහට යෙදුනේ. එතකොට එතන පැහැදිලි පිළිතුරක් බුදුරජාණන් වහන්සේ දෙනවා. උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයි, එයින් බැහැර දෙයක්ුත් නෙවෙයි. පංච උපාදානස්කන්ධයට යම් චන්දරාගයක් තියෙනවා නම් ඒක තමයි උපාදානය කියන්නේ කියන එක. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති හැමෝටම. එතකොට උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයි, පංච උපාදානස්කන්ධයට යම් චන්දරාගයක් තියෙනවා නම් ඒකට තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. අපි ඊළඟ කොටසටත් තියන් අපිට මේ වෙලාවත් වැදගත් හින්දා මම මේ ඔය ගැටළු වලට ආපහු එමු. අපි ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ පංච උපාදානස්කන්ධ විශේෂෙහි
සමාවෙන කොග්ගගේ මාත්‍ය මම හිතන්නේ ජෝතිපාල් මාත්‍යට ප්‍රශ්නයක් තිබුණා කියලා.
ආ එහෙමනම් ඉදිරිපත් කරන්න. ඔව් තේරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සියලුම කල්යාණ මිතුර මිතුරියන්ගේ අවසරයි. මේ මට මෙතනදී මේ මුල් එක හරියට තේරුණාද, මම තේරුම් ගත්ත ආකාරය හරියද කියන එක ගැනයි මට ආණ්ඩ හිතුනේ. මේ අභේ වික්‍රම මහත්තයා ඉතාම ගැඹුරු විස්තරයක් කළා, එතුමාටත් ගොඩක් පිං. මේ පංච උපාදානස්කන්ධය කියලා කිව්වහම මේ රූප වේදනා සංස්කාර විඥාන කියන ටිකයි. එතකොට අපි උපාදානය කියන්නේ මේ ටික දැඩිව අල්ලාගෙන තිබීම කියන එකයි තමයි මම මේ ඉදිරියට ඉස්සෙල්ලා මේක දැනගෙන තිබුණේ. ඒ මම දැනගත්ත මම තේරුම් ගත්ත ක්‍රමය හරිද කියන එක තමයි මේ මට මේ රවි කුක්කල මහත්තයාගෙන් අහන්න ඕනේ. හොඳයි චරුවත. ආ චරුවත්
පංචස්කන්ධය කියන එකයි පංච උපාදානස්කන්ධය කියලා මම තේරුම් ගත්තේ. එතකොට මේ පංචස්කන්ධය කියන එක උපාදානයේ බුදුරණ නිසාද ඒකට පංච උපාදානස්කන්ධය කිව්වා? ඒක උපාදාන වෙන නිසාද? පංචස්කන්ධයක් එකක් තියෙනවා, ඒක උපාදානයේ බුදුරණ නැමෙට උපාදානීය වෙන උපාදානය වෙනවා නිසා ඒකට පංච උපාදානස්කන්ධ කියලා එහෙම තේරුම් ගත්තොත් හරිද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ජෝතිපාල මහත්මයාට උත්තර දෙන්න කාම තේරුම් ගන්න.
ඔව් තෙරුවන් සරණයි. මං හිතන්නේ ඔන්න ඔතන තමයි අපිට මේ සූත්‍රාශ්‍රයෙන් මං හිතන්නේ අපි සාකච්ඡා කරන්න ඕන එකක්. පංචස්කන්ධය කියනවා, ඒ කියන්නේ ස්කන්ධ පහක් පනවන මට්ටමක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එතකොට රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා පැනවීමක් තියෙනවා. ඊළඟට පංච උපාදානස්කන්ධය කියලා යෙදෙනවා. එතකොට එතන අපි තේරුම් ගන්න ඕන ඒ උපාදාන කියන්නේ යම්කිසි චන්දරාගයක් අර ස්කන්ධවල යෙදුණා යෙදෙනකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්න වෙනවා. ඊළඟට උපාදානය කියලා අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධයේ යම්කිසි චන්දරාගයක් තියෙනවා නම් ඔකට තමයි උපාදානය කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධයක්ම හටගෙන ඒවටම චන්දරාගයක් යෙදීම තුළ උපාදානය කියන එකක් යෙදෙනවා. මේ අහපු ප්‍රශ්නෙට මං හිතන්නේ දැන් මේ ස්කන්ධයයි ස්කන්ධය කියන්නේ මොකද්ද, නැත්නම් ඊළඟට උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා. ස්කන්ධ පහ තිබුණට කමන්නේ මේ උපාදානයේ යෙදුනොත් තමයි ප්‍රශ්නේ කියලා. ඒ කියන්නේ මේක අපි ගොඩක් සාකච්ඡා කළා ඒත් තාම සමහර විට හරියට පැහැදිලි නැතුව ඇති. මොකද අපිට මතයක් තියෙනවා මේ කෙලස් නොයදෙන මට්ටමේදී, ඒ කියන්නේ රහතන් වහන්සේට ස්කන්ධ පහ තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ අපට පංච උපාදාන ස්කන්ධයේ යෙදෙනවා කියලා. ඉතින් මේක අපි මේ ධර්මයට ගලපලා තේරුම් ගන්න උත්සාහ කරමු. ඒකම තමයි මගේ මේ අදහස. මොකද මට නිකමට හිතිලා තියලා පොඩ්ඩක් ඊට වඩා වෙනස් ගැඹුරු අදහසක් මෙතන තියෙනවා කියලා. ඒක මගේ අදහස කියනාට වඩා අපි සූත්‍රය ටිකක් විමසගෙන යනකොට මේවා ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මූලිකව අර කියපු කතාවේදී මම අර කලින් සාකච්ඡාවලත් මේක මතු කළා. අපේ පටිච්ච සමුප්පාදෙදී සඳහන් වෙනවනේ අවිජ්ජා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප කියන කොටස. එතකොට මේ පංච උපාදානස්කන්ධය, එහෙම නැත්නම් පංචස්කන්ධය කියනකොට මේ ජාති පහ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එකේ විඥාන නාම රූප කියනකොට ඔය ජාති පහ තියෙනවා. මොකද විඥාණය කියන එක වෙනමම සඳහන් වෙනවා. නාම රූප කියන දෙකේ තියෙනවා රූප කියන එකක් තියෙනවා. නාම කියන කොටසේ තියෙනවා වේදනා, සංඥා, සංකාර කියන තුන. වේදනා, සංඥා, සංකාර කියන තුන නාම කොටසේ තියෙනවා. එතකොට නාම රූප විඥාන කියනකොට ඔය ස්කන්ධ පහ ගැනම කතා කරනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදෙත් විඥාන නාම රූප කියනකොට මේ පහ ගැන සඳහන් වෙනවා. ඒකම අපි ආයෙ මතක් කරන්න ඕන. මේ පටිච්ච සමුප්පාදෙ තව එහාට යනකොට උපාදානෙ වෙනමමත් සඳහන් වෙනවා. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං කියලා. ඉතින් ඊළඟට උපාදාන පත්‍ය බහෝ, භව පත්‍ය ජාති, ඒ විදිහට එනවනේ. එතෙන්දී අපට නිතර අහන්න ලැබෙන පැහැදිලි කිරීම තමයි ඔය තණ්හාවෙන් එහාට තියෙන තණ්හා උපාදාන ඔය ටික තමයි මේ නැති කරන්නේ රහත් වෙනකොට කියලා. ඒක ඉතුරු ටික රහතන් වහන්සේටත් තියෙනවා කියන මතයක් ගොඩක් වෙලාවට අහන්න ලැබෙනවා. ඉතින් අපි මේවා මම හිතන්නේ නුවණින් විමසන්න ඕන ධර්මයට කොච්චර ගැළපෙනවද කියන එකත් එක්ක. ඉතින් මේ පටිච්ච සමුප්පාදේ අපි ඔය මුකුත් නොදන්නවා නම් අපිට පේනවා දැන් පච්චයා පටිච්ච කියන පච්චයා කියලා අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා. දැන් ඔතෙන්ට එනකන් ටික වෙනමයි. ඊළඟට වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, මේ විදිහට යන ටික. එතකොට රහතන් වහන්සේගේ ඔතන වේදනාවෙන් එහාට ටික විතරද නිරුද්ධ වෙන්නේ? වේදනාවට යනකම් තියෙන කොටස් ටික තියනවද? එහෙම කිව්වොත් මට නම් ටිකක් ඒක පටිච්ච සමුප්පාදයට ගැළපෙන ගතිය අඩුයි වගේ පේන්නේ. මොකද පටිච්ච සමුප්පාදෙන් භාගයක් තමයි නිරුද්ධ වෙලා තියෙන්නේ. දැන් පටිච්ච සමුප්පාදෙම අපි නිරෝධාපත්ත කියාගෙන යනකොට අවිජ්ජායත්තේ වශයෙන් විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ. ඒ කියන්නේ අවිජ්ජාව ඉතුරු නැතුවම නිරුද්ධ වුණා සංඛාර නිරුද්ධයි. සංකාර නිරුද්ධ වුණොත් විඥාන නිරුද්ධයි. විඥාන නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධයි. නාම රූප නිරුද්ධ වුණොත් සලායතන නිරුද්ධයි. සලායතන නිරුද්ධ වුණොත් පස්සේ නිරුද්ධයි. පස්ස නිරුද්ධ වුණොත් වේදනා නිරුද්ධයි. වේදනා නිරුද්ධ වුණොත් තමයි තණ්හා නිරුද්ධ වෙන්නේ. එතකොට එතන හේතුඵල සම්බන්ධයක් නැත්නම් පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවයක් පෙන්නනවා. එතකොට වේදනාව ඉතුරු වෙද්දි එහෙම නැත්නම් වේදනාවට මෙහා තියෙන පස්ස, සලායතන, නාම රූප විඥාන සේරම ඉතුරු වෙද්දී තණ්හාවෙන් පස්සේ ටික විතරද නිරුද්ධ වෙන්නේ කියන එක. දැන් සාමාන්‍ය අපි නුවණින් විමසනකොට මට නම් එහෙම කිව්වොත් මේ පටිච්ච සමුප්පාදයට ගැළපෙන්නේ නැති ස්වභාවයක් පේනවා. මොකද එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා මෙන්න මේ ටික විතරයි පච්චය කියන ටිකයි නිරෝධා කියන එකයි. ඉතින් මට සාමාන්‍ය මගේ අදහස තියෙන්නේ මේක අවිද්‍යාවෙන් පටන් අරන් දුක දක්වා තියෙන සම්බන්ධතාවයක් පෙන්වනවා නම් රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කරපු කෙනෙක්. අවිද්‍යාව මුල් කරගෙන තියෙන එකක්වත් පිහිටන්න බෑ කියන මට්ටම. මේ කතාව මම මෙතෙන්ට ගත්තේ විඥාන නාම රූප කියන ටිකේ මේ පංචස්කන්ධය එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය කියන කතාව යෙදෙනවා. මොකද පංච උපාදානස්කන්ධයකට යෙදෙන චන්දරාගයමයි උපාදානය කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයක් තිබුණොත් තමයි උපාදානයක් ගැන කතා කරන්න වෙන්නේ. අර ඉස්සෙල්ලා අපි කතා කරපු ප්‍රශ්නයයි උත්තරයයි අනුව බැලුවොත් උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් තොර දෙයකුත් නෙවෙයි. එහෙමනම් පංච උපාදානස්කන්ධයට තියෙන චන්දරාගය තමයි උපාදානය කියන්නේ. එතකොට උපාදානය තියෙනවා නම් පංච උපාදානස්කන්ධයත් පිහිටලා තියෙන්න ඕනේ, ඒකත් එක්ක යෙදෙන දෙයක්. එතකොට පංච උපාදානස්කන්ධයෙන් තොරව උපාදානයක් ගැන කතා කරන්න බැරි මට්ටමක්. මේ සූත්‍රයට අනුව මං හිතන්නේ මේ කියන කරුණ පැහැදිලිද කියලා අපි බලමු ටිකක් සාකච්ඡා කරලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි පොඩි මහත්තයා. මං හිතන්නේ අපිට සාකච්ඡාවට එළිපෙන්න පුළුවන් ඒ ප්‍රශ්නය හරහා. තෙරුවන් සරණයි.
මෙතන ඒ හින්දාම තමයි මේ ප්‍රශ්නේ හරි වැදගත් කියන්නේ. අපිට සමහර වෙලාවට හිතෙනවා මොකද්ද මේ අහලා තියෙන්නේ කියලා. උපාදානේ පංච උපාදානස්කන්ධය ගැන. හැබැයි මෙතන ඒකේ වැදගත්කම තියෙන්නේ ඔක ගැඹුරට හොයන කෙනෙකුට. මං හිතන්නේ දැන් උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයි. හැබැයි පංච උපාදානස්කන්ධයෙන් තොරව උපාදානයක් ගැන කතා කරන්නත් බෑ. එතකොට උපාදානයක් ගැන කතා කරනවා නම් අනිවාර්යෙන් පංච උපාදානස්කන්ධයක් තියෙන තැනකමයි උපාදානය ගැන කතා කරන්න වෙන්නේ කියන එක. එතකොට අර විඥාන නාම රූප මට්ටමේ මුලාවක් කියදිලා නම් අවිද්‍යාවක් කියදිලා නම් එතන අපට පේනවා ඒ ස්කන්ධ පහ උපාදාන මට්ටමකට ඇවිල්ලා. උපාදාන කියන්නේ යම්කිසි දෙයක් බාර ගන්න මට්ටමක්. ඒ කියන්නේ දැඩිව පිළිගන්න මට්ටමක්. එතකොට ඒක එහෙමමයි කියලා බාර ගන්න මට්ටමකට කියනවා උපාදාන කියලා. ඒක වෙන කවුරුවත් කිව්වට ඒක වෙනස් කරන්න කැමති නෑ. මං අර උපමාව ගත්තොත් අර වතුරට එවෙන බල්ලගේ, දැන් බල්ලා තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියන එක දැඩිව අරගෙන. එතකොට ඒකට කියන්න පුළුවන් අපිට ඒ වතුරේ ඉන්න බල්ලෙක්ව මේ ගොඩ ඉන්න බල්ලා උපාදාන කරලා. ඒ කියන්නේ දැඩිව බාර අරගෙන. වෙන කෙනෙක් ඕක නෑ කිව්වට ඒක පිළිගන්න ලෑස්ති නෑ. මොකද තමන්ගේ ඒ දෘෂ්ටිය බලවත්. එතකොට එතන රූප උපාදානයක් පැහැදිලිව පේනවා. ඒ රූපය කියන්නේ අපට පිහිටන්නේ නැති රූපයක්. අපට වතුරේ බල්ලෙක් පිහිටන්නේ නැහෙනි. එනකට මේ බල්ලගේ මානසිකත්වෙට බල්ලෙක්ගේ රූපයක් වතුරේ ඉන්න බල්ලෙක්ගේ රූපයක් පිහිටනවා. එතකොට ඒ රූපය දැඩිව බාරගත්තා කියන්නේ ඒක උපාදාන කරපු මට්ටමක්. එතකොට ඒක ඇත්ත තේරුම් ගත්ත කෙනාට බල්ලෙක් කියන සංඥා මාත්‍රයක්වත් එතන පිහිටන්නේ නැහැ. එතන ඡායාවක් විතරයි කියන මට්ටම. එතකොට දැන් අර බල්ලට උපාදාන කරපු බල්ලෙක් හිටියොත් ඒක අල්ලගෙන තව ඇලීම් ගැටීම් ඇති කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කමක් පිහිටනවා. ඒ නිසා තමයි උතරහ අරන් බුරනවා පේන්නේ. මොකද අර උපාදාන කරපු රූපෙටම ආපහු චන්දරාගයක් ඇති වෙලා ඒක ඇලීම හෝ ගැටීම හෝ වෙන්න පුළුවන්. ඒ දෙකම වැටෙනවා තණ්හාවට. ඒ අනුව දිගින් දිගට තව තව ක්‍රියාත්මක වෙන්න පුළුවන් මට්ටමක් එනවා. මං හිතන්නේ මං මේකේ තව පොඩ්ඩක් මේ සූත්‍රේ ඉස්සරහට යන්නම්. මොකද එතකොට ටිකක් කතා කරන්න ලේසි වෙනවා. දැන් මේ ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මේ අර පංච උපාදානස්කන්ධයට එදෙන චන්දරාගයාගේ විවිධත්වයක් තියනවාද කියන එක. ඒක කෙටියෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම විවිධත්වයක් තියෙනවා. එතකොට කෙනෙකුට මෙහෙම හිතෙනවා අනාගත කාලයේ මේ බඳු රූප ඇත්තෙක් වන්නේමි, අනාගත කාලයේ මේ බඳු වේදනා ඇත්තෙක් වන්නේමි, අනාගත කාලයේ මේ බඳු සංඥා ඇත්තෙක් වන්නේමි, අනාගත කාලයේ මේ බඳු සංස්කාර ඇත්තෙක් වන්නේමි, අනාගත කාලයේ මේ බඳු විඥාන ඇත්තෙක් වන්නේමි. මෙසේ පංච උපාදානස්කන්ධ විශේෂෙහි චන්දරාගයාගේ විවිධත්වය වන්නේය කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ විශේෂෙහි චන්දරාගයාගේ විවිධත්වයක් තියෙනවා. මේ අනාගතෙත් මේ විදිහේවා ඇත්තෙක් වෙනවා කියලා. දැන් ඕක අපේ අර උපමාවට දැම්මොත් මේක තව පොඩ්ඩක් තේරුම් ගන්න පහසු වෙයි. දැන් වතුරට එබෙන බල්ලා එබෙන මොහොතේ එබෙන්න මොහොතකට කලින් දන්නේ බල්ලෙක් ඉන්නවා කියන අදහසක්වත් නැහැ. එතකොට අර ඡායාව පේනකොට ඒක ගැන හිතලා හිතට පේනවා බල්ලෙක්ගේ සටහනක්. ඊළඟට ඒ හිතට පේන සටහන ගැන ඇත්ත ඇති හැටි නොදන්න කමහින්දම මේ පේන්නේ එළියේ ඉන්න බල්ලෙක්. එහෙම නැත්නම් අර හිතට පේන එක එළියෙන් පිහිටවන මට්ටමකට යනවා. එළියේ තියෙන රූපයක් කරන මට්ටමකට. ඒක කළාට පස්සේ එතකොට ඒ රූප උපාදානස්කන්ධයක් හැදෙනවා. ඊට පස්සේ වෙනස තියෙන්නේ දැන් මෙහා අපි හිතමු එතනින් එහාට ගියා කියලා ගහක් යටට ගිහිල්ලා හිතන්නේ තාම අර වතුරේ ඉන්න බල්ලා ගැන හිතන්න පුළුවන් කමක් ඇති කරගෙන එතෙන්ට යන්නේ. දැන් හිතන්න පුළුවන් අර බල්ලා තාම ඉන්නවද දන්නේ නැහැ, ගිහිල්ලා බලන්න ඕනේ ඉන්නවද කියලා. ඔන්න ඔතෙන්දී පැහැදිලි වෙනවා දැන් අනාගත රූපයක් ගැන. මේ අනාගත කාලේ ඒ කියන්නේ ආයි ගිහින් බලනකොට පේන්නේ අනාගතේ රූපයක් නේ. දැන් මේ මොහොත නෙවෙයිනේ. එතකොට අන්න අනාගත රූප ඇත්තෙක් වන්නේ. අනාගත කාලෙහි දැන් ඒ රූපේ හින්දා මේ බඳු වේදනා එන්න පුළුවන්. මේ බඳු සංඥා එන්න පුළුවන්. මේ බඳු අනාගත කාලේ මේ බඳු සංස්කාර ඇත්තෙක් වන්නේ. දැන් එතෙන්ට ගිහිල්ලා බලන්න කියනකොට එතන කාය සංස්කාරයක් දෙන්න පුළුවන්. ඒ අර රූප උපාදානයේ හින්දා. ඒ විදිහට ඒක අපිට ටිකක් කතා කරන්න පුළුවන්. මම ඒකම පොඩ්ඩක් සාකච්ඡා කරන්න කලින් ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න. මේකේ මම සිංහලයෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ යලි කොපමණකින් ස්කන්ධයන්ගේ ස්කන්ධ ප්‍රඥප්තියක් වේද කියලා අහනවා. ස්කන්ධයන්ගේ ස්කන්ධ ප්‍රඥප්තියක් වේද කියලා. මේකේ හිතන්නේ අපි පාළි එකෙන්ම කතා කරලා බලමු. එතන තියෙනවා කිත්තාවතාපන බන්තේ කන්දානං කන්දාදි වචනං හෝති. කිත්තාවතා කියන්නේ කොපමණකින්. බුදුරජාණන් වහන්සේ කන්දානං කන්දාදි වචනං හෝති इति. කන්දානං කියන්නේ ස්කන්ධයට ස්කන්ධ අධිවචනයක් කියදෙනවද? කන්දාදි වචනං හෝති. කියන්නේ ප්‍රඥප්තියක් කියදෙනවද ස්කන්ධයක් කියලා කියන්න පුළුවන්ද කියන මට්ටම. මේක හුඟක් වැදගත් කොටසක් කියලා මට හිතුණා. මේක අපි දැන් ඒකේ උත්තරේ බලමු. යං කිංචි භික්ඛු රූපං, භික්ෂුව යම් රූපයක් වෙනවා නම් අතීත අනාගත පච්චුප්පන්න, අතීත හරි අනාගත හරි වර්තමාන හරි, අජ්ජත්තං වා බහිද්ධා වා, අජ්ජත්ත හරි බහිද්ධ හරි කියන රූපයක් වෙනවා නම්, එහෙම නැත්නම් ඕලාරිකං වා සුකුමං වා, අපිට රළු හරි සියුම් හරි රූපයක් වෙනවා, එහෙම නැත්නම් හීනං වා පනීතං වා, හීන කියන්නේ අපි අකමැති වගේ, පනීතං කියන්නේ ප්‍රනීත අපි කැමති රූපයක් වෙනවා. යන් දුරේ සන්තිකේවා, දුර තියෙන හෝ ළඟ තියෙන එහෙම රූපයක් වෙනනම් ඔය යම් කිසි රූපයක් ඔන්න ඔය 11 ආකාරයෙන් එකක් හරි වෙයි නම් අයන් රූපස්කන්ධ, මෙන්න මේකට රූපස්කන්ධය කියලා කියනවා. ඒක තේරුම් ගන්න මේ 11 ආකාරයේ පිහිටන යම් කිසි රූපයක් තියෙනවා නම් ඕකට තමයි රූපස්කන්ධය කියන්නේ. දැන් මෙතන පැහැදිලිව තේරුම් ගන්න මෙතන මේ උපාදාන කියන වචනේ නැහැ. කන්දාදි වචනේ. එහෙම නැත්නම් රූපස්කන්ධ, රූපස්කන්ධ, රූපස්කන්ධය කියන එක. ඒතර රූපස්කන්ධය කියන එක අර්ථ දක්වන්නේ අතීත රූප හරි අනාගත රූප හරි වර්තමාන රූප හරි අජ්ජත්ත බහිද්ද ඕලාරික සුකුම හීන කනිත යම් දුරේ සන්තිකේවා, මෙන්න මේ 11 ආකාරයේ පිහිටන රූපයක් තියෙනවා නම් ඔන්න ඕක තමයි රූපස්කන්ධය. ඒ වගේම වේදනාවටත් ඔය 11 ආකාරය කියනවා. එහෙම පිහිටන වේදනාවක් තියෙනවා නම් ඒකට කියනවා වේදනාස්කන්ධය. ඒ වගේම සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. ඒ කියන්නේ ස්කන්ධ කියන আদি වචනේ යෙදෙන්නේ ඔන්න ඔය 11 ආකාරයෙන් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ 11ම නෙමෙයි, 11න් කීපයක් හරි යෙදෙනවා නම්. ඒ කියන්නේ මේවයි විරුද්ධාන්තනි තින්. දැන් අපි ළඟ රූපයක් කිව්වොත් දුර රූපේ කියන එක ඒකට යෙදෙන්නේ නැහැ. එහෙනම් දුර රූපයක් කිව්වොත් ළඟ රූපේ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ එකක් විතරයි. එහෙම නැත්නම් හීන රූප හරි ප්‍රනීත රූප හරි කියනකොට ඒ දෙකෙන් එකක්. ඒ වගේ අපි කාලානුව ගත්තොත් අතීත රූප කිව්වොත් එතකොට ඒක අනාගතයි වර්තමානයි මේ මොහොතේ දෙන්නේ නැහැ. එතකොට මේ 11න් කීපයකට හරි යෙදෙන යම්කිසි රූප ස්වභාවයක් තියෙනවා නම් ඕකට කියනවා රූපස්කන්ධය කියලා. එතකොට ওই 11න් මොකකට හරි යෙදෙන වේදනාවක් තියෙනවා නම් ඒකට කියනවා වේදනාස්කන්ධය කියලා. ඒ වගේම ඒ 11න් එකකට හරි යෙදෙන සංඥාවක් තියෙනවා නම් ඒකට සංඥාස්කන්ධය කියනවා. ඒ වගේම ওই 11 ආකාරයෙන් එකකට හෝ කීපයකට හරි ගන්න පුළුවන් සංකාරයක් තියෙනවා නම් ඒකට සංකාර ස්කන්ධය, විඥානයක් තියෙනවා නම් විඥාන ස්කන්ධය. එතකොට ඔය ස්කන්ධ আদি වචනේ යෙදෙන්නේ මේ 11 ආකාරයකට බෙදීමේ හැකියාවක් මතමයි ස්කන්ධයක් කියලා පණවන්න පුළුවන්. ස්කන්ධයක් කියලා අපිට කතා කරන්න පුළුවන් අන්න ඔය 11 ආකාරයට යෙදෙන දෙයකට විතරයි. එතකොට මෙතන අපි අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙත් එක්ක ගත්තොත් දැන් මේ ස්කන්ධ කියන මට්ටම උපාදාන වෙලාද නැද්ද කියන එක ටිකක් නුවණින් විමසන්න වෙනවා. 11 ආකාරයට වැටෙනකොට මේක උපාදාන වෙලාද නැද්ද? එහෙම නැත්නම් මේක ස්කන්ධ මට්ටමක් විතරමද මේ කියන්නේ? එතකොට මේ ප්‍රශ්නේ ආයි පාලියෙන් කියන එක මතක් කළොත් කිත්තාවතාපන බන්තේ කන්දානම් කන්දාදී වචනං හෝති. කෙතෙකින් කොපමණකින් ස්කන්ධයන්ට කියන්නේ කන්දානම් ස්කන්ධාදී වචනයක් යෙදෙනවද? එතකොට අපි රූපයට රූපස්කන්ධය කියලා යෙදෙන්නේ කෙතකින්ද කොපමණකින්ද කියන එක. එතකොට අර 11 ආකාරයට වැටෙනවා නම් ඒකට රූපස්කන්ධයක් කියලා කියන්න පුළුවන්. ඒවයින් එකකට හරි අපට වෙන් කරන්න පුළුවන් දෙයකට රූපස්කන්ධය කියන්න පුළුවන්. ඒ කොළස් ආකාරයෙන් එකකට හරි වෙන් කරන්න පුළුවන් දෙයකට වේදනාස්කන්ධය හරි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම ස්කන්ධ කියන වචනේ යොදන්න පුළුවන්. තව විදිහට කිව්වොත් පණවන්න පුළුවන් කියන මට්ටමක්. හොඳයි, දැන් අපි ආයෙ ටිකක් කතා කරලා බලමු. අදහස් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගෞරවනීය මහත්තයා. අපිට මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කර ගන්න තියෙනවා නම් ඒවා මේ වෙලාව ඉදිරිපත් කරන්න පුළුවන්.
ප්‍රණීත වෙන්නේ කියන එක, දැන් වේදනාවක් හීන කියන එක අසුබ විදිහට එන්නේ රූප ඇති වෙන වේදනාවක් හීන ප්‍රණීත වෙන්න කියන එක ඒ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. එකක් මං හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද ඔය වගේ තැන් අපි ටිකක් අමතක කරන හින්දා තමයි මේවයි ගැඹුරු තේරුම් අහකට යන්නේ මට හිතෙන්නේ. ඒකට හීන ප්‍රණීත කියනකොට අපිට සාමාන්‍ය අදහස ගන්න පුළුවන් අපි කැමැතිද අකමැතිද කියන එක. වේදනාවේ නම් ඕක බොහොම පැහැදිලි. සුඛ වේදනාද දුක්ඛ වේදනාද කියන මට්ටම. සුඛ වේදනා කියන්නේ ඒතකොට ප්‍රණීතයි. දුක්ඛ වේදනා කියනකොට හීනයි. කියන්නේ අපේ අකමැති ගතිය. ඒකට ඒ කැමැති අකමැති ගතියක් යෙදෙන මට්ටම. ඒකට අපි කැමැති රූප කියලා කොටසක් වෙන් කරනවා. අකමැති රූප කියලා කොටසක් වෙන් කරනවා. ඒ වෙන් කරන ගතිය තමයි මේ හීන ප්‍රණීත කියන එකෙන් යෙදෙන්නේ. ඒකත් එක්කත් පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. එතකොට රූපස්කන්ධය කියනකොට ඔක උපාදාන වෙලාද නැද්ද කියන මට්ටම ගැනත් ටිකක් හිතන්න පුළුවන්. තෙරුවන් සරණයි.
ප්‍රශ්නේ දැන් අපි රූපස්කන්ධය කිව්වහම දැන් මට තේරුණ විදිහට එතකොට එහෙමනම් අපි මේ අතීත අනාගත වර්තමාන සියුම් ගුරුසු ප්‍රිය අප්‍රිය ඊටම ලඟින් තියෙන නැත්නම් ඈත් වෙලා තියෙන නැත්නම් ඇතුළත පිටත මේ කියන කිසියම් මේකට මේක මොනවාද උපාදාන වෙලා කියන එකයි මට මේ වැටුනේ මෙතනදී. මගේ වැටීම හරිද කියන එකයි මට දැනගන්න ඕනේ.
ඔව්, තෙරුවන් සරණයි. මේ ඒක තමයි මේවා ගැන මේ හිතන්න අවශ්‍යයි කියන්නේ. දැන් මම තව වචනයක් දැම්මොත් ඔය දැන් රූපස්කන්ධය කියනකොට අපි අර ලෝකෙට අයිති මට්ටමක් නේද කතා කරන්නේ. දැන් දුර ළඟ කිව්වොත්, හීන ප්‍රණීත කිව්වොත්, දැන් මේ ලෝකේ තියෙන දෙයක්, ඒ කියන්නේ පිහිටවපු මට්ටමක් තියෙන. දැන් තියෙන කියනකොට මේක අර ස්ථිරම වශයෙන්ම ගන්න එපා. ඒ කියන්නේ ලෝකෙට අයිති මට්ටමකින් බාර ගන්නවා වගේ අදහසක් නෙවෙයිද ඔය 11 ආකාරය ගැන කතා කරනකොට. ඒ කියන්නේ අපි රූපයක් කියලා කියනවා නම් අපි දැන් අජ්ජත් රූප කිව්වොත් මේ තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්. බහිද්ද කියනකොට ශරීරයට අයිති නැති අනිත් සේරම රූප ටික. ශරීරයට සාපේක්ෂව එළියෙන් තියෙන යම් කිසි රූපයක් කියන්න පුළුවන් නම් ඒවා බහිද්ද. දැන් ওই දෙක කියනකොට ශරීරය කියන එකත් පිළි අරන් එළියේ තියෙන රූපත් පිළි අරන් කියන මට්ටමක නේද මේ ස්කන්ධ ප්‍රඥප්තිය පණවන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අහන්නේ අර අර ස්කන්ධයන්ගේ ස්කන්ධ ප්‍රඥප්තියක් පණවන්නේ කෙතකින්ද කියලානේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට රූපස්කන්ධය කියන්නේ එන්න මේ 11 ආකාරයට බෙදන්න පුළුවන් නම් ඔකට රූපස්කන්ධය කියනවා. ඒ කියන්නේ ওই 11 ආකාරයෙන් එකක් හරි අරන් අපිට රූපය ගැන කතා කරන්න පුළුවන් නම් ඔකට රූපස්කන්ධය කියන අදිවචනය යොදන්න පුළුවන්. ඒ වගේම මේ වේදනාවක් අරන් කතා කරනවා නම් ඒකට වේදනාස්කන්ධය කියන්න පුළුවන්. අර 11 ආකාරයෙන් එකකට හරි දාලා කතා කරන්න පුළුවන් නම් කියන මට්ටමක් නේද මේකේ යෙදෙන්නේ කියන එක. ඔය ස්කන්ධය අර්ථ දක්වන දැන් බුදුරජාණන් වහන්සේමනේ මේක අර්ථ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙන්නේ. එතකොට ඒ රූපයක් පිළිගන්න මට්ටමක් නැත්නම් බාර ගන්න මට්ටමක් නේද කියන එක. ඒ අදහස් තියෙනවා නම් තව ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි. උපාදාන මට්ටම කියන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට ප්‍රශ්නෙදී මෙතන මෙතන කතා කරන වාසේ දැන් මේ අවස්ථාවේ දැන් මෙතන වෙන ගැඹුරු මට්ටමකට යන්න කලින් අතාරදන් වාසේ සමාර්ථ මෙතන අපි අර වටාරක මට්ටමකින් ඒ ඉතෙන්ද ගෙන යන්න හදනවා වෙන්නත් පුළුවන්. මොකද අවස්තනක තථාගෙන වහන්සේ සඳහන් කරන අතීතයේ මේදීන් අනාගතයේ තා ප්‍රබලනේ වර්තමානයේ ඇති වෙන නැති වෙනවා කියලා තැනක දේශනා කරද්දී මෙතන අතීත වර්තමාන අනාගත කාලත්‍රය ගැන කතා කරනවා. එතකොට අපිට මෙතන මේ මට්ටම සමහරට ගැඹුරු මට්ටමකට යන්න කල්පනාවක යම්කි දෙයක් විස්තර කිරීම සඳහා යොදාගත්තාද කියලා කිව්වොත් මේ මෙතන අර ගැඹුරු මට්ටමට ගෙන යාම සඳහා මුලදී මේ රූපයක් ගැන කතා කරනවා නම් මෙන්න මේ රූපකන් රූපයක් ගැන අධිවචනය වචනය මෙන්න මේ දේවල් කියලා මේ මට්ටමේ පාළ මට්ටමකින් තේරුම් ගන්න හැකියාවද කියලා මට හිතෙනවා අත්දැකීම් කරන්න.
තෙරුවන් සරණයි. ඔව් ඊට සමාන අදහසක් තමයි මං අර මේ ලෝකෙට අයිති මට්ටමක් නේද මේ කියන්නේ කියන එකෙන් අදහස් කළේ. ඒ කියන්නේ මේ ඇත්ත අවබෝධ කරගන්න කලින් අපි සාමාන්‍යයෙන් ඉන්න මට්ටමකින් නේද මේ රූපස්කන්ධයක් පණවන්නේ කියන කතාව. ඒ වගේ අදහසක් තමයි මට ටිකක් එන්නේ. අපි තව ටිකක් සාකච්ඡා කරලා බලමු. දැන් මේක අපිට ටිකක් අර ගැඹුරට යන්න රූපයක් පණවනකොට ලෝකෙට අහුවෙලාද නැත්නම් රූප උපාදාන ස්කන්ධ මට්ටමට ගිහින්ද? එතකොට මොකද අර මුලින් අහපු ප්‍රශ්නේදී තියෙනවානේ මේ පංච උපාදාන ස්කන්ධයේම යම් චන්දරාගයක් ඇති වෙනවනම් ඒකට තමයි උපාදානි කියන්නේ කියන කතාව. එතකොට එකත් ගැළපෙනවා මේ දැන් ලෝකෙට අහුවෙන මට්ටම. එහෙම නැත්නම් තව විදිහට කිව්වොත් මේ තාම ලෝකෝත්තර මට්ටමක් ගැන මෙතන කතා කරලා නැහැ. අපි ඉන්න ලෝකයා පිළිගන්න මට්ටම නේද මේ කතා කරන්නේ කියන අදහස. තෙරුවන් සරණයි. තව අදහස් තියනා නම් යොමු කරන්න බලන්න.